ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
දැන් එහෙමනම් අපි සුපුරුදු පරිදි ආරම්භ කරනවා සඳුදා දවසේ මේ ගෙවිල කිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු දේශපාලනික තතුවිත්ති කතා බහ කරන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටින මේ තොරතුරු වාර්තාකරණයට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂි.
අපි මුලින්ම අද දවසේදී කතාව පටන් ගනිමු. අදින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සම්බන්ධව අපි දන්නවා දැන් කාලයක් තිස්සේ ඉඳන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ගෙනාපු යෝජනාවලිය සම්බන්ධව මේ වෙනකොට මේ සැසිවාරයේදී සාකච්ඡාවට බඳුන් වෙනවා කියලා. ඊට පෙරත් ශ්‍රී ලංකාවේ යම් ක්‍රියාදාමයක් සිද්ධ වුණා. අපි දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා මේ සම්බන්ධව තොරතුරු ඔබට වාර්තා කළා. ඔබත් මේ වෙනකොට ආබෝධයෙන් සිටිනවා ඇත්තේ. මේ සමානුග්‍රාහකත්වයේ දරු යෝජනාවලියේ 31 යෝජනාවෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා රාජ්‍යය තීරණය කළා. ඒ සම්බන්ධව කැබිනට් අනුමැතියත් දැන් ලැබිලා තියෙනවා. දැන් ඊට පස්සේ අද දවසේදී ආරම්භ වන මේ සැසිවාරයට සම්බන්ධ වෙන ශ්‍රී ලාංකික දූත පිරිස කවුද? එතනදී මේ 31 යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වුණාට පස්සේ ඉදිරි ක්‍රියාදාමයේ කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි දැන් ජනතාව අවධානයෙන් සිටින්නේ. අපිට ශ්‍රී ලංකාව පැත්තේ මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මොනවද මනෝජ්?
ඔබෙන් ලක්ෂ්‍ය ඔබ සඳහන් කළා වගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අද ආරම්භ වෙනවා. මාර්තු මාසේ 20 වෙනිදා දක්වා මේ සැසිවාරය මෙවර ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමටත් නියමිතව තිබෙනවා. මේ 43 වැනි සැසිවාරයට සහභාගී වන දූත පිරිස ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් මෙහි සභාපතිත්වය දරනවා. විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ මෙතුමා මේ වන විටත් ජිනීව වලට ගිහිල්ලා ඉන්නේ. රජය අරගෙන තියෙන පියවරයන් පිළිබඳව පෙබරවාරි 26 වෙනිදා විධිමත් විදිහට කවුන්සිලයේ සමාජිකත්වය දැනුවත් කරන්න ශ්‍රී ලංකාව කටයුතු කරනවා. මම මෙම කියන්නේ හේතුව දැනටමත් මේ පිළිබඳව දැනුවත් කිරීමක් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා සිද්ධ කරලා තියෙනවා. නමුත් නිල වශයෙන් මේ සැසිවාරයට විධිමත් විදිහට ශ්‍රී ලංකාවේ දැනුම් දීම සිද්ධ කරන්නේ 26 වෙනිදා. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව සිදු කරන වාචික කරුණු දැක්වීමකටත් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ප්‍රතිචාර දක්වන්න නියමිත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තමන්ගේ සම අනුග්‍රාහකත්වයේ ඉල්ලාස් කර ගැනීමට තීරණය කරලා තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මම කිව්වා වගේ මෙවන විටත් ඒ පිළිබඳව දැනුම් දීපු සිද්ධ කළ ඉවරයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සම්මත කරගත්තු යෝජනාව ඒ අනුව විදේශ සම්බන්ධ අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කියන්න තමයි සූදානමින් ඉන්නේ. කොහොමුණත් මේ සැසිවාරයට ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා කියන වාර්තාවක තොරතුරු මේ වන විට මාධ්‍ය අනාවරණය කරලා තියෙනවා. 31 යෝජනාවලියට අනුකූලව සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයේදී ලංකාව යම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවා කියන කාරණය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාවෙන් දක්වලා තියෙනවා කියලා කල්ලාතිම වාර්තා වෙනවා. කොහොමුණත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දඬුවම් ලබා දීමට අපෝසත් වීමත් මේ සඳහා වන ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාවක් නිසා මානව හිමිකම් උල්ලංඝනය වීම ආයමත් සිද්ධ වෙන්න පුළුවන් කියලා මේ වාර්තාවේ දක්වලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ තියෙන 31 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම මේ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග එකතු වෙලා කටයුතු කරනවා කියලා කටයුතු කරන්න අවශ්‍යයි කියලා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රගතියත් සමීපව නිරීක්ෂණය කරන්න අවශ්‍යයි කියලා මේ ඉල්ලීමේ සඳහන් වෙනවා. කොහොමුණත් පසුගිය කැබිනට් රැස්වීමේදී පෞගිය බදාද දිනේ තමයි කැබිනට් රැස්වීම පැවැත්ුණේ. මෙහිදී පොදුවේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ 31 යෝජනාවෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකාව තීරණය කරලා තියෙනවා කියලා ඒකමතිකව කැබිනට් මණ්ඩලය මේ යෝජනාවට එකඟ වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා තමයි 31 යෝජනාව සම්බන්ධයෙන් අපිට ඔබට ඉදිරිපත් කරන්න තියෙන්නේ. කොහොමුණත් විග්නේශ්වරන් උතුරු පළාතේ හිටපු මහඇමතිවරයා. ඒත් එක්කම දැන් පෙරේද දිනය වන විට දෙවන ජාතික සන්ධානය නියෝජනය කරමින් ඒ නායකාර සම්බන්ධන් සහ සුමන්ත්‍රන් මන්ත්‍රීවරු මේ අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සඳහන් කරලා තියෙනවා එහෙම ලේහෙසියෙන් මේ යෝජනාවෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකාවට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව ඉවත් වුණත් සමානුග්‍රහකත්වේ නොදැක්වීමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ යෝජනාව ඉල්ලාස් කරගෙන නැහැ. ඒ හින්දා මේ වාර්තාවන කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් එමන් නැත්තම් සමානුග්‍රහකත්වය දක්වලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන 31 යෝජනාවේ කාර්යයන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී ඉන්නවා කියන අදහස ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මානව හිමිකම් සැසිය ආරම්භුණයින් පස්සේ සමාන්තර සැසිවලදී ප්‍රධාන සැසියේදී මේ පිළිබඳව ඉදිරියේදී අදහස් දක්වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපිට හරියට දැනගන්න වෙන්නේ අද දවසේ මේ මානව හිමිකම් සැසිය වාරය ආරම්භුණයින් පස්සේ.
හොඳයි, මේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධව සිදු කරපු ප්‍රකාශය කැබිනට් තීරණය ගැනීමෙන් අනතුරු ඔහු යම් විශේෂිත ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සලයේ 43 වැනි සැසිවාරය කෙරෙහි ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රවේශය සම්බන්ධ පහත දැක්වෙන පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. සම අනුග්‍රහත්වයෙන් කෝ-ස්පොන්සර්ෂිප් වලින් ඉවත් වීමට අද වෙන විට මෙම යෝජනාවේ සම යෝජනාකරුවෙක් වූ එක්සත් ජනපද ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වී ගොස් හමාරය එයද අපි සැලකිල්ලට ගෙන ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමේ ලා ප්‍රකාශයට පත් කිරීම සිදුවෙන ඇත.
දැන් පසුගිය කැබිනට් සැසිවාරයේදී තමයි බදදා පැවැත්වුණු කැබිනට් සැසිවාරයේදී තමයි මේ 31 යෝජනාවෙන් ශ්‍රී ලංකාව අයින් වෙන්න කියලා සම්මත කර ගැනීම සිද්ධ වුණේ. ඊට අමතරව මේ කැබිනට් එක රැස් වුණාට පස්සේ තවත් වැදගත් තීන්දුව తీරණ කිහිපයකට එළඹිලා තියෙන වගට අපිට තොරතුරු වාර්තා වෙනවා. සවිස්තරාත්මකව අපි ඒ පිළිබඳව ඊළඟට කතා බහ කරමු මනෝජ්.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සයින්ද බරදුවල වෙනම පරිපාලන ඒකකයක් විදිහට ප්‍රකාශයට පත් කරමින් පහුගිය 14 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ ගැසට් නිවේදනයේ තාවකාලිකව අතිටවන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කරා කියලා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සම කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා සඳහන් කළා. එහිදී ඔහු කිව්වේ කිසියම් එක ප්‍රදේශයකට විශේෂ සැලකීමක් කරන්නේ නැතුව රට පුරාම තියෙන අවශ්‍යතා සලකලා බලන අදහසින් කැබිනට් මණ්ඩලය මේ තීරණයට එළඹුණා කියලා. සයින්ද මර්දු මීට කලින් කල්මුණේ මහනගර සභාව යටතේ තමයි තිබුණේ. ඒක වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරලා මේ මතභේදාත්මක ගැසට් නිවේදනය නිකුත් කරේ පහුගිය 14 වෙනිදා. කොමනක් ෆයිස මුස්තෆා අමාත්‍යවරයා විශේෂ භාර අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කාලේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න තීරණය කරලා තිබුණා කියලා තමයි කියවුනේ. ඒ අනුව තමයි මේ අලුත් රජය මම ඔබට කලින් සඳහන් කළා වගේ 14 වෙනිදා ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරේ. ඒ වගේම සේවය අතහැරලා ගියපු පොලිස් නිලධාරීන් 6000කට ආසන්න පිරිසක් ආයිමත් සේවයට බඳවා ගන්න අභියාචන කමිටුවක් පත් කරන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වෙලා තිනවා. ජාතික අවශ්‍යතා සැලකිල්ලට අරගෙන කැබිනට් මණ්ඩලයේ මේ තීරණයට එළඹුණු බව තමයි බදුළු ගුණවර්ධන කැබිනට් ප්‍රකාශකතුමාය ගැන සඳහන් කළේ. ඒත් එක්කම 2020 යලකන්නේ ඉඳලා ගොවීන්ට පරිසර හිතකාමී පොහොර නොමිලේ ලබා දෙන ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බෙලා තියෙනවා. මීට කලින් සාමාන්‍ය පොහොර නිකන් ලබා දෙන එක අඩුමිලට ලබා දෙන එක මෙවැනි කාරණා පිළිබඳව කතා වුණේ. නමුත් ගොවීන්ට පරිසර හිතකාමී පොහොර නොමිලේ ලබා දෙන ව්‍යාපෘතියකට අවතීර්ණ වෙන්න තීරණය වෙලා තින්නේ අනුව. ඉතින් මෙවැනි කාරණා කිහිපයක් පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන් මේ පාර කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වෙලා තිබුණේ.
තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී. අපි දැන් දන්නවා මේ දැන් අලුතෙන් රට කරවන ආණ්ඩු පක්ෂයට මේ වසරේ මුල් කාර්තුව සඳහා වුණු අතුරු සම්මත ගිණුම සංශෝධනය කරලා ඒක සම්මත කර ගැනීමට අවශ්‍ය වුණා. මැතිවරණය පවත්වලා අලුත් ආණ්ඩුවක් පිහිටවලා ආයවැයක් අලුතෙන් අරගෙන එනකන් තමයි මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරලා තිබුණේ. නමුත් ඒට සංශෝධනය එකතු කරලා තිබුණා මේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත් වුණාට පස්සේ පත් වුණු මේ අලුත් ආණ්ඩුවෙන්. නමුත් මේක හකුලා ගන්නට ආණ්ඩුවම ක්‍රියා කළා. ඒ සම්බන්ධව වාද විවාද පාර්ලිමේන්තුව තුලත් සිදු වුණා. ඒ සම්බන්ධව සවිස්තරාත්මකව වාර්තාවක් මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඊළඟට මනෝජ්.
ඔව් පහුගේ වසර කිහිපය ඇතුලේ රජයේ සේවාවන් සහ සංවර්ධන කාර්යයන් සඳහා ගෙවන්න තියෙන රුපියල් කෝටි 15600ක පමණ හිඟ බිල්පත් ගෙවන්නත් විදේශීය ණය විදිහට රුපියල් කෝටි 21100ක මුදලක් එකසු කරලා රුපියල් කෝටි 36700කට වැඩි වියදම් පියවා ගන්න අරමුදල් සොයා ගන්න තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණේ. මේ අරමුදල් සොයා ගැනීමට රජයේ ණය සීමාව රුපියල් කෝටි 36700කින් ඉහළ දහන්න ඕන කියලා ඒක 21 ඔක්තෝබර් මාසයේ සම්මත කරපු අතුරු සංශෝධන කිරීමට සංශෝධනයක් විදිහට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්න ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය හිමි වෙලා තිබුණා. කොමුණත් ඒ සංශෝධන යෝජනාව පහුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පරාජය කරන්න විපක්ෂයේ සූදානම් වෙච්ච නිසා ආණ්ඩුවේ යෝජනා ඉවත් කරගත්තා. කොමුණත් මේ තත්ත්වය ඇතුලේ රජයේ ණය සීමාව වැඩි කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොලැබිච්ච නිසා මහ භාණ්ඩාගාරයේ මුදල ණය වශයෙන් ලබා ගැනීම ගැටලුවක් වෙනවා කියලා දැන් සඳහන් වෙනවා. කොමුණත් රජයේ විසින් නිරවුල් කරන්න තියෙන බිල්පත් වෙනුවෙන් යම් යම් කාර්යයන් කිහිපයක් කියවෙනවා. වෛද්‍ය සැපයුම් සේවා, රෝහල්, ඒ වගේම සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, පෞගේ ජනාධිපතිවරණයේදී ලබාගත් සේවා වෙනුවෙන් රජයේ සේවකයන්ට සහ රාජ්‍ය ආයතනවලට කරන්න ඕන ගෙවීම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිස් සහනාධාර, පොහොර සහනාධාරය මේ කාරණා වෙනුවෙන් ගෙවන්න ඕන රුපියල් කෝටි 10100ක පමණ බිල්පත්, ඒත් එක්කම මහමාර්ග ව්‍යාපෘති, ගම්පෙරළිය ව්‍යාපෘති, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති වගේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන රුපියල් කෝටි 5500ක පමණ හිඟ බිල්පත් ගෙවන්න මේ අනුව අවස්ථාව හම්බ වෙන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. කොහොමනත් මේ කාරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ මාර්තු 3 වෙනිදා වෙනකන් කල් දැම්ම. බොහෝ විට විශ්වාස කරනවා මාර්තු මාස 2 වෙනිදා 3 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවා හරියි කියලා. ඒ අනුව අවසාන පාර්ලිමේන්තු සැසිවාරයේ අවසාන පාර්ලිමේන්තු දිනේ හැටියට තමයි මේ බ්‍රහස්පතින්දා දිනය සඳහන් වෙලා තියෙන්නේ. කොහොමනත් පාර්ලිමේන්තුව විසිරුවා හැරියයින් පස්සේ ජනාධිපතිවරයාට ඒක අබද්දේ අරමුදල් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බාධාවක් පවතින්නේ නැති නිසා රජයේ කටයුතු සාමාන්‍ය විදිහට ගෙන යන්නක් හැකියාව තිබේවි කියලා සඳහන් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා මේ පිළිබඳව කරුණු අනාවරණය කරලා තිබුණා. තමන් ජනාධිපතිවරයා විදිහට පෞද්ගලිකව දන්නා කාරණේ හැටියට පාර්ලිමේන්තු විසිරුවා හැරියට පස්සේ බලය ජනාධිපතිවරයාට හිමි වෙනවා කියලා සඳහන් වෙනවා. කොහොම වුණත් නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ අතුරු සම්මත කිරීමට සංශෝධන එකතු කරගන්න තිබුණු අවස්ථාවට ඉඩ ලැබුණේ නැහැ. දැන් අපි පෞද්ගලික කාලයක් තිස්සේ ආණ්ඩුවට ඇයි අයවැයක් ඉදිරිපත් කරන්න බැරි? ඇයි තමන්ගේ වැඩපිළිවෙල අනුව ආදායම් වියදම් වසරේ වෙන් කරගන්නේ කොහොමද කියලා රටට කියන්න බැරි, අයවැයක් ඉදිරිපත් කරගන්න බැරි කියලා චෝදනාවක් විශේෂයෙන්ම ආණ්ඩුවට ඉදිරිපත් කරා. ඒ සඳහා වන කාරණය ප්‍රධාන වශයෙන් පැහැදිලි වන දවසක් ඇටියට මේ දවස හඳුන්වන්න පුළුවන්. හේතුව පසුගිය රජය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව මේ රජයට සුළුතර ආණ්ඩුවක් කරගෙන යන්න ඉඩ ලබා දුන්නට පාර්ලිමේන්තුවේදී බහුතර බලයක් නැහැ. අයවැය ඇතුළු මෙම නියෝජන අරගෙන આવුත් යම් ආකාරයකින් පරාජයට පත් කරන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ විපක්ෂයට. ඒ නිසා තමයි මේ යෝජනා ඉදිරිපත් නොවෙන්න හේතුව. මේ සම්බන්ධයෙන් වන ගැටලුව මම හිතන්නේ මේ වන විට නිරාකරණය වෙයි කියලා විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව ආයමත් මේ ගෙවෙන පාර්ලිමේන්තු කාලය සඳහා රැස් නොවේවි කියන විශ්වාසය තියෙනවා. ඒ මොනොතින් අලුත් පාර්ලිමේන්තුවේදී අලුත් මැතිවරණයකට ගිහිල්ලා ඒ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ඉදිරි සංවර්ධන ඉලක්ක සඳහා මුදල් වෙන් කර ගැනීම පාර්ලිමේන්තුව හරහා සිද්ධ කරන්න හැකියාවක් ලැබේවි.
ඔව්, දැන් ඔතනදී විශාල වාද විවාදයක් ගියා. සභානායක සහ විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ විදිහට මේ වසරේ මුල් කාර්තුව සඳහා වුණු අතුරු සම්මත ගිණුමට ගෙනාපු සංශෝධන හකුලා ගන්නවා කියන දෙය සභාවේදී ඉදිරිපත් කිරීමත් සමග
පසුගිය කාල පරිච්ඡේදයේ තුල විශාල ණය ප්‍රමාණයක් රෝහල් වල බෙහෙත් වලට ගෙවීමට තිබෙන හෝර මිලදී අරගෙන ගෙවලා නැහැ. ඒ වගේම මහජනයන් එදිනෙදා අවශ්‍යතාවයන් ගෙන යාමට ගන්නා ලද විශාල ණය ප්‍රමාණයන් බැංකුවලට ගියාඳු ගෙවලා නැහැ. මේ සඳහා වූ යෝජනාව තමයි අපි ඉදිරිපත් කරේ. දැන් මේ මූලික දේවල් වලට ඉඩ නොදී අතරමඟ නතර කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ රැස් වෙලා තීරණය කරන් තිබේ.
යෝජනාව ඉදිරිපත් කරනවා.
විරුද්ධ පක්ෂය ගත්ත ණය නොගෙව ගෙදර ගිහිල්ලා තියෙනවා. ජනතාව විරුද්ධ පක්ෂය ගෙදර යවලා තියෙනවා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආණ්ඩුව
දෙනවා. යෝජනාව ඉදිරිපත් කරනවා.
මේ යෝජනාව ඒකට ඉඩ දෙන්න බැරි බව ප්‍රකාශ කිරීම නිසා අපි මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැහැ කියලා තීරණයකට එළඹිලා තියෙනවා.
හිටපු ජනාධිපතිවරයාත් මේ සම්බන්ධව අදහස් පළ කිරීමක් සිදු කරලා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා
මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා ණය ගෙවන්න සහ අනික් මහජන සුබ සාධනයට අවශ්‍ය මුදල් ණය ලබා ගන්න ඇස්තමේන්තුවක්. ඇස්තමේන්තුව ඊයේ විපක්ෂය ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ විපක්ෂයට. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ බලය තිබුණා නම් ඊයේ අතුරු සම්මත ගිණුම සම්මත වෙයි. දැන් මෙහෙම ආණ්ඩුවක් යන්න පුළුවන්.
ඉදිරි මහමැතිවරණයේ ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සංධාන පිහිටුවා ගනිමින් යනවා. මේ පිළිබඳව විටින් විට අපි තොරතුරු මීට කලින් කතා බහ කළා. දැන් අපි ඒ පිළිබඳව වන අලුත් තොරතුරු වාර්තා කරන්නටයි සූදානම් වන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය පිහිටුවා ගනු ලැබුවා. එතනදී සලකුණ විදියට පොහොට්ටුව සලකුණ යොදාගත්තයි කියලා අපි තොරතුරු වාර්තා කළා පසුගිය සතියේදීත්. දැන් එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ ඉදිරි ක්‍රියා කලාප සහ සැලසුම් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වටිනවා. ඉදිරි මහමැතිවරණයක් පැවැත්වීමට නියමිත කාලවකවානුවේදී මේ වෙනකොට රට කරවන පක්ෂයේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකතුව පිහිටුවා ගන්න මේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ තීන්දුව తీරන ඉතාමත්ම වැදගත් වන නිසා මොනවද අපිට ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ මනෝජ්?
ඔව්, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර වේදිකාවේ මූණට මුහුණ උණුසුම්ව වටර හුවමාරු වෙනවා අපි දැකලා තියෙනවා. තම තමන්ගේ පක්ෂවලට කේවල් කිරීමේ බලය පිළිබඳව සංවාද ඇති වෙනවා. ඒ මොනවා වුණත් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඉහලින් මේ පක්ෂ එකතු වීමේ අවශ්‍යතාවය අගය කරනවා කියලා අපිට මේ වන විට දැනෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ පක්ෂ නායකයන්ගේ පළවෙනි හමුව පහුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන, නිවල් සිරිපාල සිල්වා, මාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, තොණ්ඩමන් ඩල සලහතරම වාසුදේව නායකකාර, ඩී ගුණසේකර, තිස්ස විතාරණ, මහින්ද අමරවීර, මහින්ද යාපා, මේ වගේ කණ්ඩායම්වල සමාජිකයින්, බෑසිරි ජයසේකර, ජයන්ත සමරවීර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කිරීම, මේ සියලු දෙනාම මේ රැස්වීමට සහභාගී වෙලා හිටියා. අතුළු රතන හඳුරුවත් මේ රැස්වීමට එකතු වෙලා හිටියා. කොමුණත් මේ රැස්වීමට මහින්ද රාජපක්ෂ අගමැතිතුමත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ පක්ෂ නායක රැස්වීමට ආවේ දෙන්න එකට. මේ හමුවට එන්න කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේම අගමැති කාර්යාලයේදී කතා බහ කරමින් බොහෝ වෙලාවක් ගත කරලා තමයි ඊට පස්සේ මේ අවස්ථාවට පැමිණලා තිබුණේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුත් මේ අවස්ථාවට එකතු වෙලා තිබුණා. කොමුණක් ඉදිරි මැතිවරණයට තරග කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, ඡන්ද ව්‍යාපාර ඉදිරියට ගෙන යන කාරණේ, මේ වැනි කාරණාවන් සාකච්ඡා කරලා තිනවා. මේ හමුව ඉතා සුහද මට්ටමින් පැවතිච්ච හමුවක් කියලායි වාර්තා වෙන්නේ. හමුව අවසානයේ දුමින්ද දිශානායක මැතිතුමා පක්ෂ නායක හමුවට ඉන්නේ නැතුව යන්න සූදානම් වෙද්දී ඔහු අගමැතිවරයාගෙන පිල්ලීමක් කරලා තියෙනවා අනුරාධපුරයේ මේ පාර පැවැත්වෙන ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්න කියලා. එදුමින්ද දිශානායක මැතිතුමා තරුණ කටයුතු රාජ්‍යමැතිවරයා විදිහට තමයි මේ ඉල්ලීම කරලා තිබුණේ. මේ ඉල්ලීම පිළිගත්තු අගමැතිවරයා එදුමින්ද දිශානායක මැතිතුමාට කියලා තියෙනවා, මං ඒකට එන්නම්, ඒ ගමන් ඔයාලගේ දෙවල් පැත්තෙත් ඇවිල්ලා යන්න එන්නම් කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේ දේශපාලනයේ කොතරම් ගහබැන ගැනීම සිද්ධ වුණත් මැතිවරණයක් ලඟ වෙද්දී විශේෂයෙන්ම ඡන්දවල වටිනාකම දන්න අධ්‍යක්ෂින් පින දේශපාලනඥයෝ එවැනි සුහදතාවන් වලට ගමන් කරන්න සූදානම් වෙලා ඉඳලා තියෙනවා. කොමුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මේ කණ්ඩායම් දෙකම මහා ඡන්දයට එකතු වෙලා තරග කරන බව කිව්වේ ජනාධිපතිවරණටත් කලින් ඉඳලා. ජනාධිපතිවරණයේ පක්ෂ දෙක එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනවන්න වැඩ කරත් දෙපාර්ශවයේ ඇතැම් මැතිවරුන්ගේ ප්‍රකාශ නිසා මේ දීගෙට යම් ආකාරයෙන් බාධා පැමිණීමෙන් තිබුණා. මේකට වඩාත්ම බලපෑවේ පොහොට්ටුවේ සමහර මැතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කරපු දැඩි විවේචන. පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව තරඟ කරන්න කියලා උන් අභියෝග කරා. ඒ නිසා මේ කණ්ඩායම් දෙකේ එකමුතුවට යම් බාධා එල්ල කිරීම සිද්ධ වුණා. කොමුණත් පහළ තලයේ මෙවැනි බාධා කිරීම විවේචන එල්ල වුණත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා දැඩි ස්ථාවරයක හිටියා. පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධාන ගොඩනගන්න මේ සන්ධානය ගොඩනගන්න අවශ්‍යමයි කියලා ඔහු ඒ වෙනුවෙන් දිගටම පෙනී හිටියා. ඒ අනුව පොහොට්ටුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානය හදිසියේ කලෙලි බස්සන්න තිරේ පිටුපස්සෙන් ඉඳලා විශාල මෙහෙවරක් බැසිල් රාජපක්ෂ මැතිතුමා සිද්ධ කරා. කොහොමුණත් ඔහු පොදු ජන පෙරමුණු නායකවරයා විදිහට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් වෙන වෙනම හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරලා තිබුණා. මේ සාකච්ඡාවල කතා බහ වෙච්ච කිසිම දෙයක් එළියට නොදෙන්නත් බැසිල් රාජපක්ෂ මැතිතුමා වග බලා ගත්තා. ඒකට හේතුව තමයි මේ සඳහන ගොඩනැගෙනවට මේ සාකච්ඡා ඉස්සරහට යනවට අකමැති පොහොට්ටුවේ සමහර පිරිසක් හිටපු නිසා. ඒ අයිද අකමැති බව දන්න නිසා බැසිල් රාජපක්ෂ මහත්මය පෞද්ගලික මට්ටමින් මේ වැඩ කටයුතු කරගෙන ගියයි කියලා වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා විදිහට බැසිල් රාජපක්ෂ මහත්මයා හඳුන්වන්නේ. ඒ හින්දාම මේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමේ වැඩි වගකීමක් මේ කණ්ඩායමම බැසිල් රාජපක්ෂ මහත්මයාට පවරලා තිබුණා. ඒ මත ඉඳලා තමයි මේ తీරන ගන්න බැසිල් රාජපක්ෂ මහත්මයා කටයුතු කළේ. කොහොමුණත් අපි දන්න කාරණේ තමයි මේ සඳහනට සම්බන්ධ ශ්‍රීලෝ පක්ෂ වල නායකයින් ගිවිසුම් අනුමත කරලා අත්සන් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සභාපතිත්වයෙන් ඉදිරි මැතිවරණයට යන්න මේ කණ්ඩායම් දෙක දැන් සඳහනගත වෙලා තියෙන්නේ. කලින් තිබුණු තරහමරහා ගහමරාගනින් සියල්ල අමතක කරලා දැන් ඔවුන්ට සිද්ධ වෙනවා එක ගමනක් යන්න මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්. විශේෂයෙන්ම ආණ්ඩුවේ බලාපොරොත්තුව මෙවර මැතිවරණයේදී 3-2 බලය ලබා ගන්න එක.
දැන් මනෝජ් මීළඟට මම ටිකක් අවධානය යොමු කරන්න කැමතියි දැන් විවිධ සමාජ මාධ්‍ය හරහා එළියට එන යම් තොරතුරක් පිළිබඳව. අපි දන්නවා දැන් ඍජුව දේශපාලනයේ ඇතැම් කරුණු මාධ්‍ය ප්‍රකාශ විදිහට එළියට එන්නේ නැහැ. ඒවා නිකන් විකල්ප මාධ්‍ය තුලින් එළියට එන යම් තොරතුරු තියෙනවා. නමුත් ඒවැය අපි අසත්‍ය කියලා බැහැර කරන්නත් බෑ. ඇතැම් වෙලාවට විකල්ප මාධ්‍ය මේ තිරේ පිටුපස්ස සිදුවන දේ පිළිබඳව බොහොම අවධානයෙන් සිටලා ඒ පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන නිසා ඒවා සම්පූර්ණ වශයෙන් අසත්‍ය කියලාමත් අපිට බැහැර කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ බොහෝ විට. හැබැයි ඉතින් අසත්‍ය ප්‍රකාශ සිදුවන අවස්ථාත් තියෙනවා. ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුයි. කෙසේ හෝ මේ වෙනකොට මේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර යම් මත ගැටුමක් තියෙන වගට තොරතුරු අපිට වාර්තා වෙනවා විවිධ ස්වරූපයෙන්. GRMR ගැටුමක් තියෙනවා මෙතන කියලා, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත් සංකල්ප ඉදිරියට ගෙන යාමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ යම් තීන්දුව තීරණ සහ ක්‍රියාකලාප සහ බාධා කිරීම හමුවේ මේවා සිදු කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැති වගට තමයි තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මොකක්ද මනෝජ් මේ කතාව? දැන් ශ්‍රී ලංකේ දේශපාලනය තුලින් මේ සම්බන්ධව තොරතුරු අපිට වාර්තා වෙනවද මේ විකල්ප මාධ්‍ය වලින් හෙළිදරව් කරන කතා?
ඔව්, මේ කාරණය ප්‍රධාන මාතෘකාවක් ඔස්සේ ඉදිරියට යනවා. ඒ තමයි දේශපාලනඥයින් සහ දේශපාලනඥයින් නොවන පුද්ගලයින්. ඒ කියන්නේ පූර්ණ කාලීනව දේශපාලනයේ නොයෙදෙන පුද්ගලයින් රට සම්බන්ධයෙන් ගන්නා තීන්දුව තීරණ දේශපාලන ක්‍රියාදාමයට අම්මාකාරයෙන් බාධාවක් වෙනවායි කියලා තර්ක මතු වෙනවා. දැන් ඔබ කියපු කාරණේම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පූර්ණ කාලීනව දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි. ඔහු ප්‍රාදේශීය සභාවක හෝ ජනතා නියෝජිතෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට, රාජ්‍ය නිලධාරියෙක් විදිහට යම් ආකාරයකින් වැඩක් කරලා ඒක ප්‍රතිඵල පෙන්නලා එතනින් එහාට ජනතාව විශ්වාස කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ජනතාව තියෙන දේශපාලන කැමැත්තත් එක්ක ඔහු ජනාධිපතිවරයා බවට පත් වෙච්ච කෙනෙක්. එතකොට වියත්මක සංවිධානයේ පිටවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැනුවත් උගත් වියතුන් සමග එක්ව යන ගමනක් හැටියට. මේ කණ්ඩායම ඇතුලේ දේශපාලන අත්දැකීම් රහිත, නමුත් රට පිළිබඳ හැකියාවක් තියෙන, යම් අධ්‍යයනයක් තියෙන, අධ්‍යාපනයක් තියෙන පිරිසක් තමයි මෙතන ඉන්නේ. එතනින් ගියාට පස්සේ සාම්ප්‍රදායික දේශපාලනය එකතු වෙලා ඉන්න සාමාන්‍ය ජනතාවත් එක්ක කටයුතු කරන, අධ්‍යාපන මට්ටමක් යම් නැතත් ජනතාවගේ අපි කියන්නේ මේ හැඟීම් හදවත හඳුනන කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉන්නවා. ඒ කොටස ගොඩනැගින්න හේතුවත් මේ කණ්ඩායමේ නායකයා විදිහට, හිටපු ජනාධිපතිවරයා විදිහට සමීපව කටයුතු කරලා මේ අපේ ඇතුලේ තියෙන සිස්ටම් එකේ ගිය පිරිසක්. දැන් කතා කරන්නේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. සිස්ටම් එක චේන්ජ් කරනවා නම් හිටපු පුද්ගලයින් වෙනුවට මේ සිස්ටම් එකට හරියන පුද්ගලයින් ගේන්න ඕන කියලා සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක ජනාධිපතිතුමාගේ පැත්තෙන්, වියත්මක පැත්තෙන් ආපු කාරණයක්. එතකොට යම් කෝටාවක් මහමැතිවරණයට ඡන්දය ඉල්ලන්න වියත්මගිනුත් එක්කාසු කරන්න ඕන කියන කතාවත් ඔය අතර තමයි එන්නේ. හැබැයි සිස්ටම් එක චේන්ජ් කරනවායි කියපු ගමන් මේ සිස්ටම් එකේ ඉන්න දේශපාලනට හුරුවක් තියෙන ඒතරම් කැමැත්තක් දක්වන බවක් පේන්නේ නැහැ. දැන් ඇතැම් දේශපාලනඥයින් ගේ මැදිහත් වීම අපි දැක්ක එක ප්‍රසිද්ධිය කතාවිච්ච කාරණය. ප්‍රසන්න රණවීර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක ඉන්දියාවට ගියාට පස්සේ සමාජ මාධ්‍ය ගෙනහැර දක්වපු ප්‍රධාන කාරණයක් තමයි පාර්ලිමේන්තු ක්‍රියාදාමයටත් අහිතකර දේවල් සිද්ධ කරපු, පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු, මිරිස් කුඩු ගහපු, මේ සිස්ටම් එකට හරියන්නේ නැති පුද්ගලයෝ එක්කද සිස්ටම් එක චේන්ජ් කරන්න යන්නේ කියලා. නමුත් දේශපාලන ක්‍රියාවලියේ ඉන්න අයට ඔවුන් අතහැරලා මේ සිස්ටම් එක ඉස්සරහට අරගෙන යන්නත් බෑ. දැන් පහුගිය සතියක ශ්‍රී ලංකාවේදී තිබුණු වැඩසටහනකදී මටත් පෞද්ගලිකව මේ ප්‍රශ්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට යොමු කරන්න හැකියාව ලැබුණා. ඔහු රාජපක්ෂ පවුලේ වර්තමානිකයෙක් නිසා මේ ආණ්ඩුව කරගෙන යන පිරිස ජනාධිපතිවරයාට ඉඩ දෙන්නේ නැහැ නේද කියන ප්‍රශ්න තමයි මම යොමු කරේ. ඒ ප්‍රශ්නේ තව ටිකක් ලඝු කරලා ඒක පවුලටම සම්බන්ධ කරගත්ත නාමල් රාජපක්ෂ මැතිතුමා. ඔහු කිව්වේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේක කරගෙන යන්න දෙන්නේ නැහැ කියන සංවාදයක් තමයි ඇතුළත් තියෙන්නේ කියලා ඔහුම පිළිගත්තා. එතකොට එහෙම කතාවක් තිබෙනවා. ඒක ඔවුන් निराකරණය කරගෙන සමනය කරගෙන යනවා කියලා ඔහු සඳහන් කළා. හැබැයි ඇතැම් පත්කිරීම් සම්බන්ධයෙන් මෙහෙම ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා කියලා පේනවා. ඇතැම් ජනාධිපතිවරයාගේ මැඩියත් වීමෙන් සිදුවුණු පත්කිරීම් අගමැතිවරයාගේ කණ්ඩායම මෙහෙමත් නැත්තම් මේ සිස්ටම් එක විසින් ආයමත් වෙනස් කරා නේද කියන ප්‍රශ්නය ඇහුවොතින් ඔය වැනි දේ සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේ සිස්ටම් එක විසින් අගමැතිවරයාගේ කණ්ඩායම විසින් ජනාධිපතිවරයාගේ පත්වීම අහෝසි කරා නේද කියලා කිව්වොත් ඔව් එහෙමත් උදාහරණ තිබෙනවා. එහෙම ගැටීම් මැද මේ ගමන යනවා. හැබැයි අපිට දැනෙන කාරණේ තමයි පොදුවේ කවුරුත් තේරුම් අරගෙන තියෙනවා මොනවා කරන්න ඡන්දෙ විනන්න ඕන තුනෙන් දෙකක් බලය ලබා ගන්නවා සියලු කණ්ඩායම් එක්ක අසු කර ගන්න ඕන. ඒ අවශ්‍යතාවය මත අවබෝධයෙන් මේ වෙලාවේ කටයුතු කරන බවක් පේන්න තියෙනවා. අර සිස්ටම් චේන්ජ් කියන කාරණේදී සිස්ටම් එකට හරියන පුද්ගලයෝ ගේන්න ඕන නේද කියන ප්‍රශ්නේදී තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. චේන්ජ් කරන අය කැමති චේන්ජ් එකට, සිස්ටම් එකේ ඉන්න අය ටිකක් අකමැති සිස්ටම් එක වෙනස් කරන්න. ඒක පැහැදිලිව පේන්න තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට මනෝජ්. ඇත්තටම සිස්ටම් චේන්ජ් කිරීමත් ලේසි පාසු කටයුත්තක් නොවන වගට අපිට තොරතුරු හෙළිදරව් වෙමින් තියෙනවා. පරිපාලන කටයුතු වලදී සිටපු දේශපාලනයට සම්බන්ධ නොවන පුද්ගලයන් දේශපාලනයට ඇවිල්ලා මේ කටයුත්ත කිරීමේදී ඒ වඩාත් අසීරු තත්වයක් වගට තොරතුරු හෙළිදරව් වෙනවා. ඔබත් ඔය සඳහන් කරපු කරුණුත් අපි අදාළ කරගත්තුතින්. මීළඟට යමු හැමනොත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තට. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව සමගි ජන බලවේගය නමින් දැන් මේ වෙනකොට සන්ධානයක් පිහිටවගෙන තියෙනවා. ඒ ඔස්සේ තමයි ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. හැබැයි තාමත් ගැටලුවක් තියෙනවා ලාංඡනයේ පිළිබඳව. හංසයාද, අලියාද, හදවතද කියන කාරණාව සම්බන්ධයෙන් පසුගිය සතියේදී අපි කතා බහ කළා. මේ සතිය වෙනකොට හංසයාද අලියාද කියන කාරණාවට මේක ඇවිල්ලා තියෙනවා. මොකක්ද අලුත්ම තත්ත්වය මේ සතිය වෙනකොට?
ඉස්සරහා මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජන බලවේගී ඉදිරිපත් වෙන්නේ හංසයා ලකුණෙන්ද අලියා ලකුණෙන්ද කියන මත දෙකම ඉදිරිපත් කරන නිසා පසුගිය සතියේ පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයක් ටිකක් උණුසුම් මුහුණුවරක් අරගෙන තිබුණා. සමගි ජන බලවේගී ඉදිරි මහමැතිවරණයේ ඉදිරිපත් වෙන්න ඕන හංසයා ලකුණෙන් කියලා පහුගිය 18 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කාරක සභාව තීරණය කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අවස්ථාවේදී උපදේශක කාරක සභාව මේ තීරණය කෘත්‍ය අධිකාරී මණ්ඩලය ඉදිරිපත් කරලා තිබුණා. ඒ අවස්ථාවේ අදහස් දක්වපු මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම සඳහන් කරලා තිබුණේ පක්ෂ අනන්‍යතාවයේ රැකදෙන අලියා ලකුණින් ඉවත් වෙන්න තමන්ට හැකියාවක් නැහැ කියලා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන ප්‍රකාශ කරලා තිබුණේ පක්ෂයේ නිර්මාතෘ DS නායක මහත්මයා හඳුන්වලා දුන්න අලියා ලකුණින් ඉවත් වෙලා වෙනත් ලකුණකින් තරග කිරීම ගැන තමන්ගේ කිසිමනාපයක් නැහැ කියලා. මේ කාරණා මත පදනම්ව අලියාගෙන් ඉස්සරහට යන්න ඕන කියලා බොහෝ දෙනෙක් අදහස් දක්වලා තිබුණා. අපි දැක්ක මෙතන නවීන් දිසානායක මැතිතුමා ඉන්නවා, රුවන් විජේවර්ධන මැතිතුමා ඉන්නවා, වජිර අභිවර්ධන හිටපු ඇමතිවරයා අම්මා ආකාරයක සම්බන්ධ වෙලා තිබුණා. මේ අතර සජිත් පාර්ශවය කියලා තිබුණා අලියා ලකුණින් යනවා නම් අලුත් සන්ධානයට අලියා ලාංඡනය ලබා දෙන්න කියලා. මේ ගැන සාකච්ඡා කරන්න තමයි විශේෂයෙන්ම නීතිඥවරුන්ට මේ කාරණේ පවරලා තිබුණේ. යනු නීතිඥවරුන්ගේ මතය වෙලා තිබුණේ ඒතරම් ප්‍රායෝගික නොවනවා කියලා. ඊට පස්සේ තමයි හංසයා ලකුණින් ඉදිරිපත් වෙන්න කටයුතු සූදානම් කරලා තිබුණේ. මේ ගැන සාකච්ඡා කරන්න එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක මන්ත්‍රීවරයා මේ කණ්ඩායම හම් වෙලා තිබුණේ මැතිවරණ කොමිසම. කොහොම වුණත් මේ මැතිවරණයේදී සමගි ජන බලවේගයට හංසයා ලකුණෙන් තර්ක කරන්න හැකියාවක් නැහැ කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකව දැනුම් දුන්නා කියලා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහත්මයා පෞගේ දවසක ප්‍රකාශ කරලා තිබුණා. කොහොම වුණත් සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් නීති ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන නිසා එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් මේ මැතිවරණ කොමිසම හම්බ වෙලා කරපු සාකච්ඡාව සාර්ථක නොවුණා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් දැන් එහෙම නොතින් එක්සත් ජාතික සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගෙනුත් අපි පෞද්ගලිකව මාත් විමසීමක් කළා මේ සම්බන්ධයෙන්. ඔහු කිව්වේ මේ සටනට බැස්සේ, එහෙම නැත්නම් මේ ක්‍රියාවලියට බැස්සේ විකල්ප අතේ තියාගෙන යම් ආකාරයකින් හංසයාගෙන් ඉදිරිපත් වෙන්න බැරුණොත් වෙන විකල්ප වුන්සකව පවතිනවා කියලා සඳහන් කළා. විකල්ප මොනවද කියලා ඔහු කිව්වේ නැති වුණා. කොහොමුණත් දැන් හදවත ලකුණ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් වෙන්නේ ඉන්නවා. එකක් තමයි සමග ජන බලවේගය, අනිත් එක තමයි දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කියන කණ්ඩායම. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය කියන ඔවුන්ත් හදවත ලකුණ ඔවුන්ට ලබා දෙන්න කියලා ඉල්ලීම් ලිඛිතව කරලා තිබුණා කියලා. ඉතින් මේ අතර ප්‍රශ්නයක් තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ හදවත, එහෙම නැත්නම් මේ කාඩ් කුට්ටමේ තියෙන හාරත ලකුණ නෙමේ, හදවත නම් ඔරිජිනල් හදවත ලකුණ ලබා දීම පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. කොහොමුණත් මේ පක්ෂ ලකුණ සම්බන්ධයෙන් කටයුතු ගැන කතා කරන්න වෙන්නේ, ඒවා හරලයට එන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරිලා මහමැතිවරණයක් යෝජනා කරයින් පස්සේ දින 7ක් වගේ කාලයක් ඇතුළත කියලා සඳහන් කළා. ඒ කාලය ඇතුළේ ඕනම් පක්ෂවලට තමන්ගේ ලකුණු මාරු කරන්න පුළුවන්, එක පක්ෂයකට කැමැත්තෙන් තව පක්ෂයට මේ ලකුණ ලබා දෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තියෙන කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවර සඳහන් කළා. ඕන නම් හංසයා ලකුණ සමග ජන බල වේගයට ලබා දෙන්න පුළුවන්, ලබා දෙනවා නම් සමග ජන බල වේගයේ ලිඛිතව ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කරන්නත් ඕන. සහ මේ ලකුණ ලබා දීම සිද්ධ වුණොත් තව අවුරුදු 5කට ඒ ලකුණ කලින් පාවිච්චි කරපු පක්ෂයට ආයිත් ලබා ගන්න බෑ කියලා සඳහන් කළා. ඉතින් මෙහිම ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් ඇතුළේ තමයි මේ වෙලාවේ මේ ගමන යන්නේ. කොහොමුණත් සමග ජන බල වේගයේ කණ්ඩායම ලකුණක් නැති වුණත් පක්ෂයක් විදිහට සංධානයක් විදිහට ඉදිරි මැතිවරණයේ සඳහා වුණ මෙහෙයුම් බියක් කරලා තිබෙනවා. ලකුණ සම්බන්ධයෙන් ගැටලුව ඔවුන් පාර්ලිමේන්තුව විසිරුවා හැරියෙන් පස්සේ විසඳා ගනීවි කියලා අපි විශ්වාස කරනවා.
අද සාකච්ඡාවේ අවසානයට මම අවධානය යොමු කරන්නට කැමති පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වන තොරතුරු විමර්ශනය සඳහා පිහිටවල තියෙන කමිටුව තුලින් හෙළිවෙලා තියෙන විශේෂිත කාරණාවක් පිළිබඳව පසුගිය සතියේදී එක්තරා සාක්ෂි ලබා දීමකදී හෙළිදරව් වීමක් සිද්ධ වුණා. තුර්කියට සම්බන්ධ එක්තරා ත්‍රස්ත කණ්ඩායමක සමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණිලා හිටියා කියලා ඔවුන් සම්බන්ධව කිසිදු විමර්ශනයක් හෝ කලින් අනතුරු ඇඟවීමක් ආරක්ෂකාංශ වෙත ලබා දීලා තිබුණේ නැහැ කියලා. දැන් කුතුහලයක් ඇති වෙනවා මේ තුර්කියට සම්බන්ධ මේ ෆෙටෝ කියන ත්‍රස්ත කණ්ඩායමට, අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් තාමත් ශ්‍රී ලංකාව තුළ සිටිනවද? ඔවුන් ලංකාවට ඇවිල්ලා ඒ සඳහා යම් කණ්ඩායමක් පිහිටවල ආපහු ගිහිල්ලා තියෙනවද? මේ සම්බන්ධව මොකක්ද මේ වෙනකොට සිදුවන ක්‍රියාදාමය ආරක්ෂකංශ පැත්තෙන්? ඒ පිළිබඳව තමයි බොහෝ කුතුහලයක් ඇති වුණේ මේ තොරතුරු ඇසීමත් සමගම බොහෝ ජනයාට. අපි කැමති ඒ සම්බන්ධව කමිටුව හමුවේ හෙළිදරවුණු සාක්ෂිත් එක්ක වැඩිදුර තොරතුරු දැනගන්න ඔබෙන්.
විශේෂයෙන්ම දැන් මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් රාශියක් පිළිබඳව 2015 ආණ්ඩුවටත් කලින් විශේෂයෙන්ම අලුත්ම දර්ගා නගරයේ සිදුවීම සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසාන කාල සීමාවේ 2014 වගේ කාලය ඇතුළේ. මේ කාලෙත් ජාතිකීය ලෞරුමේ වගේ පක්ෂ ඍජුව සඳහන් කරලා තිබුණා, කෙලින්ම කියලා තිබුණා අන්තවාදී සංවිධාන කණ්ඩායම් රාශියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් අර ඔබාහපු ප්‍රශ්න තමයි ඒවා මර්ධනය කරන්න, එහෙම නැත්නම් මේ කණ්ඩායම් පළවා හරින්න මේ වෙනකම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද කියන ප්‍රශ්නේ. ඔව්, එහෙම ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ඇටියට තමයි මේ සිදුවීම් සිදු වුණේ කියලා දැන් සමාජයේ සාකච්ඡා කරනවා. එවැනි අනාවරණයන් සිද්ධ කරාට මෙතරම් බරපතල සිද්ධියක් පිළිබඳව අවධානයක් සමාජයේ නොතිබුණු බව තමයි ඒ හරහා මතුවෙන්නේ. කොහොමනත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම්වරියක් මේ ජනාධිපති කොමිසම හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ශ්‍රාවලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එතකොට මේ තුර්කි රජය 2016 අවුරුද්දේ 8 මාසේ 26 වෙනිදා යම් ලිපියක් ශ්‍රී ලංකාවට එවලා තිබෙනවා, රහසිගත ලිපියක්. මේකේ මේ තුර්කියේ ක්‍රියාත්මක වෙන ෆෙටෝ සංවිධානය පිළිබඳවත් සඳහන් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ රහසිගත ලිපිය පිළිබඳව එමන්නත මේ ලිපිය ලැබුණාද කියන කාරණය රාජ්‍ය අධිනීතිඥවරිය මේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියකින් වැඩබලන අතිරේක ලේකම්වරියකින් විමසීමක් කරලා තිබුණා. ඇය සඳහන් කරලා තිබුණේ මේ වගේ ලිපියක් තමන්ට ලැබුණේ නැහැ. නමුත් නිසි ක්‍රමවේදයකින් තොරව මේ ලිපිය ඒ කාලේ නීතිය හා සාමය පිළිබඳ සම්බන්ධීකරණ නිලධාරීවරයෙක් මගින් අගෝස්තු මාසේ 30 පුජිත් ජයසුන්දර පොලිස්පතිවරයාට යොමු කරලා තියෙනවා. තුර්කියේ ක්‍රියාත්මක වෙන මේ ෆෙටෝ ත්‍රස්ත සංවිධානයේ සමාජිකයින් 50 විතර ලංකාව ඇතුළු ක්‍රියාත්මක වෙනවා කියලා පිටු 12ක රහසිගත ලිපිගුණකින් මේ පිළිබඳව වාර්තා කරලා තිබුණා කියලා ඇය සඳහන් කළා. MSOD කියන සංවිධානයක් හරහා ජාත්‍යන්තර පාසලක් පිහිටුවලා තියෙනවා. ඒ පාසල ලංකාවේ ආයෝජන මණ්ඩලයට ලියාපදිංචි කරලා තියෙනවා. මෙහි ආයෝජකයන් විදිහට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මුස්ලිම් නම් සඳහන් වන පුද්ගලයන් කිහිප දෙනෙක් කටයුතු කරලා තියෙනවා කියලා ඇය සඳහන් කරා. කොමුණක් ශ්‍රී ලංකාවේ තවත් ආයතන තුනක් එවැනිම ත්‍රස්ත සංවිධාන කිහිපයක් එක්ක සම්බන්ධතා පවත්වනවා කියලා මේ ලිපිය දක්වලා තිබුණා කියලා ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම්වරිය සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඊට පස්සේ මේ දවසේම සාක්ෂි ලබා දුන්න විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් ඇයගෙනුත් අහල තිබුණේ තුර්කි ත්‍රස්ත කල්ලි ගැන පසු විපරමක් සිද්ධ කරාද කියලා. ඇය සේසිදු නොකර බව සමහන් කරලා තියෙනවා. කොමුණත් මෙච්චර තොරතුරු තිබිලා අදාළ සැකසහිත පුද්ගලයන් රටින් නොයැවුවේද කියන කාරණයක් ඇගෙන් විමසලා තියෙනවා. හිදය සමහන් කරලා තියෙනවා. ෆෙටෝ කියලා තහනම් සංවිධානයක්, ඒ කියන්නේ ෆෙටෝ සංවිධානයේ තහනම් සංවිධානයක් කියලා තමන් දන්නේ නැහැ. ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඒ වගේම එක රටකින් ආපු පුද්ගලයන් මේ රටින් ඉවත් කිරීම ගැන නීතිමය පදනමක් නැති නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් කොමුණත් මේ ක්‍රියාකාරකම් යන අතරේ මේ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රගතියක් සොයා බලන්න ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය සාධක බලකායක් ඊයේ දවසේ පිටවලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රජු උපදෙස් අනුව පුද්ගලයන් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් විදිහට තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. බුද්ධිආංශ ජේෂ්ඨ නිලධාරීන්ද ඇතුළත්ව ජාතික බුද්ධි ප්‍රධානී මේ ජෙනරල් ජගත් අල්විස් මේ කාර්ය සාධක බලකාය ප්‍රධානියා විදිහට නම් කරලා තියෙනවා. මේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් වන වාර්තාවක් මේ කාර්ය සාධක බලකාය සතිපතා මේ ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. 250කට වැඩි පිරිසකට මරු කැඳවපු මේ පාස්කු ප්‍රහාරය අපි දන්නවා දැන් ඉදිරි මැතිවරණේ ලං වෙද්දී අවුරුද්දක කාල සීමාවක් සපුරනවා. ඉතින් මේ සියල්ල මත පදනම් වෙලා තමයි මේ කාර්ය සාධන බලකාය පිටුල තියෙන්නේ පිළිබඳව තොරතුරු ලබා දීමේ අරමුණ ඇතිව.
සූතිවන්ත වෙනවා මනෝජ්. මේ සතිය තුළදීත් ශ්‍රී ලංකාවේ දේශපාලනික තතු විත්තිසාහනකුත් ප්‍රධාන කාරණා පිළිබඳව සමාලෝචනයට එකතු වීම පිළිබඳව එමනම් අපි සුපුරුදු ලෙසින් ඔබට සූති ආයිබෝවන් කිමින් සමුදෙනවා. ලබන සතිය සඳුදා නැවතත් හමු වෙන තුරු මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දිය හැකේ.